කණ්ඩ බොණ්ඩ උන් රසාවට යන්න උන් ඒවා දස අකුසලයටයි කියවන්නේ හැබැයි නිවන් දකින්නේවත් නෙමෙයි මේ ජීවිතේ පවත්තන්න ඕනේ ඒ දහම් පිය මම නොකර බෑ ඒවා පවු නොවුනත් ආර්ය මාර්ගේ නොවුනත් ඒවා නොකර බෑ කියලා නිසා ඒ වර දියෙයිතන දියෙයිතු මත්තමර දෙන්න ඕනේ දැන් හම්බ කරන්නේ නැතුව ජීවත් වෙන්න බෑ කියලා කෝටිපති එක්ක ඉඳාගෙන හිටියොත් එහේ මේක වෙහ හරියන්නේ නැහැ. හම්බ කරන මට්ටමට යමක් අහන්නම මට ඇති. ඒක ඇහෙන්න ඕන. ලදවමනේ සතුටු වීම කියන්නේ ඒකයි. ඒ මට්ටමක් නැත්නම් මට ජීවත් වෙන්න බෑනේ. ඒ සමන් ඒ මට්ටමට මගේ මහන්සියම යොදවනවා. ඒතර එයා අලෝභී වෙලා අවශ්‍ය කරන කටයුතර දහම්මගනේ හොඳට හිත පැහැදිනවා. වැඩක් නැති කාලේ යවන්න යවපු කාලේ දැන් ඉතුරු වෙනවා. දැන් මිනිහෙක්ට වෙලා තියෙන්නේ අවශ්‍යතාවයේ එකක්ද? ඒ අත්‍යවශ්‍යයි කියන්නේ ජීවත් වීමට අත්‍යවශ්‍ය කටයුතු වලද පෘථජන ගති ලක්ෂණයන්ව බලාපොරොත්තු වෙන්නේ ඒ වගේ දහස් ගුණයක් එකතු කරගන්න. එක ගුණයක් මදි. ඇඳුමක් අඳින්න ඇති. හැබැයි ඇඳුම් 10ක් වත් නැත්නම් මදි. අනික ඒනම් තියෙන්නේ බෑ. වැඩියෙන් තිබුණා මොකද? දැන් අඳින්නත් අපි හම්බ කරගන්න බෑ කියලා එයාත් මහන්සි වෙන්න බලනවා තව තව රස්සාවල් කරන්න ඕනේ කටයුතු කරන්න ඕනේ. ඇඳුම් එකයි නැත්නම් දෙකයි අත්‍යවශ්‍ය එකක් අහකල එකක් ගන්න. මේ බුදුරණන් වහන්සේ දේශනා කළා නෑනේ එපා කියලා රසාව කරන්න. හරි හම්බ කරන්න එපා කියලා නෑනේ. අපි තර්කවාදියා කරගෙන ඉඳලා අර ඇඳුම් 10ක් ගන්න හරි හම්බ කරන වැඩ පිළිවෙලට බැහැලා. කණ්ඩ බොණ්ඩ දේවල් වලින් එක්තරා මතමින් සෑහෙන්න පුළුවන්. කෑම බීම තහනම් කළා නෑනේ. ඒව හරි හම්බ කරගන්නත් අපි හම්බ කරගන්න ඉපැ. බෞද්ධික ඒව නොකර ඉන්නේ. කෑම බීම ඕනේ එක මට්ටමයි. ඒ වගේ 10 12 15 මට්ටමක හම්බ කරලා ගොඩ ගහගන්නයි වැඩ පිළිවෙල හදාගන්නේ. අන්න ඒව අමතර හරියි. බෞද්ධත්වයට පත් වෙන කෙනෙක්ගේ පරමාර්ථයේ නිවන නම් ඔහු මේ ලෝකයේ එයින් එහාට හිත තියෙන කෙනෙක් නෙමෙයි. ස්වභාවයෙන් ලැබුණු ලැබිච්චා. ඒක නෙවා කියන්නේ නැහැ. හැබැයි තමන්ගේ හිත කය වදිනේ මෙහෙ යවන්නේ නැහැ. අත්‍යවශ්‍ය වෙලා තියෙන බව දන්නවා ඊටවල. ඉතින් ඒක රවසේදී එහෙම කරගන්නවා. අන්න ඒ නිසා ඒවා සීමා කරගන්නවා. ආහාර, ඉන්දතෙන්, දෙත් බෙහෙ, ඉන්ද වස්ත්‍ර කියන මේ සිව්පස්සේ තමයි අත්‍යවශ්‍ය. ජීවත් වීමද ඒ සිව්පස්සේ තමන්ට හෝ තමන්ගේ සිය පවුලට අවශ්‍ය යම් මට්ටමක්ද ඒ මට්ටමකින් සෑහෙනවා. ඒ සෑහීමට පත් වුණාට පස්සේ එයාට ප්‍රශ්නයක් නැහැ. අනේ මට අර රසාවයි මේ රසාවයි දෙකම කරන්න තිබුණා හොඳ ගානක් හම්බ වෙනවා. ඒ જાතිය ප්‍රශ්නේ නැහැ ඒක. නෑ මගේ මට්ටමට මට තිබුණාම හොඳටම ඇති. අන්න එයාට විශාල කාලයක් ඉතුරු වෙනවා. අත්‍යවශ්‍ය වැඩ. එහෙනම් මධ්‍යම දහම් මධ්‍යම මට්ටමින් අත්‍යවශ්‍ය ප්‍රමාණයට කරන්න පුරුදු වෙනවා. සිව්පස්සේ සඳහන් කණ්ඩාහාරයක් ඉන්න තැනක් ලෙඩ බෙහෙතක් ඉන්න වස්ත්‍රයක් කියන මේ දේ. මේක අනික් කයක තරඟිත කරන එකක් නෙමෙයි. තමන්ට අවශ්‍යතාවයට කරන එකක් වෙනවා. නැව පුදජන ගති ලක්ෂණේ මේවා ඔක්කොම තරඟිත කරලා අනික අභිභවයන් හදාගන්න තැනටයි පත් වෙලා තියෙන්නේ. කණ්ඩාහාරයක් තමන්ට ඇති. නැව තනික් ගෙදර කන එක බලනකොට ගෙනහල්ලා නැහැ ඒගොල්ලෝ පුඩින් කනවා කියලා ගෙනහල්ලා සමුත් ලෑනවා. ඒ જાතියව කන්න. ආහාර ළමයට යෝගට් ගෙනත් දීලා අරක ගෙනත් දීලා ඊළඟ මාර එළියට ලා කකා ඉන්නවා. ඉතින් අපේ උර නෑ කියලා වෙන්න හිතේ. පළයන් පුතේ උඹ ගිහින් ආරවරින් නැද්ද බලන්න අපිට උඹ කාපහන් කොතෙන්ද ලා උණ්ඩ පෙන්නේ ඔය තරංගෙට වැහැලා ඉන්නවා අද පුතජන ලෝකේ හැබැයි ඕක නැහනම් හරි වේදනයි මේ කාලකන්ණි මිනිහා මේක හම්බ කරනවා කියලා ගෙන ගුහින් ඉන්න ඉන්නවා ළමයට කන්න දෙන්නේ නැහැ මොකුත් නැහැ කියලා එනවා කියනවා දැන් මොකද ඇහුවොත් එහෙම කන්න තියෙන්නේ කිලා ගියක් දුන්නේ නැද බඩු මල්ලා ගියක් දුන්නේ නැද එහා එක මේකට පෙනි පෙනි ලෝවට් කරනවා අතින් ගෙනහල්ලා මෙදි කනවා අපි එකට එකක්වත් නැහැ දැන් මේ තියෙන්නේ තරංගේ ඕනකම නෙමෙයි මේ තියෙන්නේ යෝගත් මිදෙන්න ජීවිතය ඇති වෙන්නේ නමුත් අපි තරංගෙට වැහලා තින්නේ මෙහෙම තරංගයකට මෙන්න මෙයි මේ ලෝක තරංගෙන් අහක් වෙනවා බෞද්ධයෝ බෞද්ධය ලෝකයා සමග තරංග කරන්න යන්නේ ලෝකයා Tamanට මොනවා කිව්වත් ඒ මැත්තේ වටිනා දෙයක් කියනවා කියලා යන්නේ ඉන්නේ ඕවා නිකන් මහ පුහු වැඩ කියලා දකිනවා අනුන්ට පේන්නේ පෙන්නන සුන්දර ලෝකේ බෞද්ධයෝ දකින්නේ පුහු දෙයක් හැටියට එහෙම දැකිය යුතුයි එහෙම දැක්කම නම් ප්‍රගුණ කරගත යුතුයි ඒ යථාර්ථය පුහු වැඩ අත්හැරලා අනුන් කරනවට කරන්නේ නැතු තරංගකාරී නොවි තමන්ට අවශ්‍ය දේ තමන්ට අත්‍යවශ්‍ය දේ දැනගෙන ඉන්න තත්ත්වෙ හදාගන්න පසුතලයේ දැන් මෙන්න මේ වෙලාවේ විශාල සහනයක් එනවා ඒ සහනය ඇති වුණාට පස්සේ හරි තමන්ටම දැනෙනවා ඔතන පටන් නිවන තියෙනවා නිවන කියන්නේ අන්තිම කෙලවර දක්වා නෙමෙයි මුල වැහැගත්ත තැන පටන්ම නිවන් දකින්න දැන් මට ඕනකම තියෙන්නේ අරයත් එක්කලා මෙයත් එක්කලා හැපෙන තරංග කරන්න අනිකට ලෝක අපේ නන්න නෙමෙයි මගේ අදහස වන් ඉවරයි අදී මම අනික ඕනි අපි ගියාගත්තා මට කමන්නේ මට වදිනේ මම මට අත්‍යවශ්‍ය දෙයක් නෝ හරියට තියෙන්නේ ඉදි අනික වැඩක් ඇති වල්පල් හරයක් නැති ඒක හරයක් නැතිව පළවෙනි කරගහින ලෝකයට ඕන්නම් කරගත්තා. උන්ගේ හිතේ ඒවා ලොකු දේවල් කියලා. ඒ වුණාට මෝඩයින්ගේ මෝඩ වැඩනේ. අන්න ලොකුම් පින්නන එක. ඒ මෝඩකමේ මම නැහැ. ඔතෙන්ද මනස වැරණා නම් එහෙම වැඩෙන්නේ ඉස්සෙල්ලා Tamanට තිබුණා අර තරඟි. ඒ තරඟ නිසා ඒ තරඟේ රැක් ගන්න බැරි වෙච්ච 1000 දැන්කෝ. ඒ 1000 එතනම නිබිලා. නිවන් දැක්කේ නැද්ද? මේ ලෝකේ යමක් අත්හැරීමේ නිමීම දැක්කා නම් යා නිවන් දැක්කන එතන. දැන් නිවන් දැකලා තින් නිවන් කියන්නේ ඕකනේ. දැන් ගිනිනේ ගිනි දකින්න ගිනි වැඩක් නේ මේ ලෝකේ අයන්නේ. අන්න බෞද්ධය නිවන් හොයාගන්නේ නැහැ. දැන් මෙහෙම ගියා අපේ ආදි බෞද්ධයෝ එතන හිටපු නිසා. ආදි බෞද්ධයේ හිටපු දැනක අද කැණීම් කටයුත්ත කළා එක කෙනෙක් කියවා ගිදරක අතිවාරම ගල් අතිවාරම කොහෙන්දද? අපේ බෞද්ධ රටේ දැන් තමයි තියෙන්නේ. ගල් අතිවාරම තිබුණා නම් දාලා තිනේ ඒක පන්සලක ඒක රජමාලිගාවක සිටු මැදුරක ඒ කියන්නේ ගමේ අත්‍යවශ්‍ය අනිත් පිරිසකේ එකතු කරන්න ඉතිර ගොඩනැගිලා හදන්න උනේ අත්‍යවශ්‍යයෙන් ගමකට එකයි දෙකයි. සමගම දකින්න හම්බෙන්නේ අතිවාරම කිච්චරයි. ගෙවල් වල බලපහම මොකුත් නැහැ. පස් කඳු ටිකක් තියෙන පුළුවන්. හාර බලම ඇතුලෙත් මොකුත් හරි මෙටි ගහලා හරි කමන්නේ හදාගත වරිච්ච පිටි වුණත් අපිට ඇති පොල්ලත් අක් හිල්ලා ගත්තත් අපිට ඉන්න ගයක් නෙවෙයි. එදා බෞද්ධය හිටියේ අන්න එහෙම මේ අවශ්‍යතාවයට ප්‍රමාණෙන් මේ රැහෙන තැනදී. ඒ මොකද බෞද්ධත්වයේ හැටි. ඒ බෞද්ධත්වයේ මනස හරියට නිමිලා තිබුණේ. නිමුණු මනස. ඒ නිමුණු මනස ඇති වුණේ වැඩක් නැති දේවල් අත්හැරීමෙන්. තරඟකාරී හිස් දේවල් අත්හැරීමෙන්. අන්න ඒක දැනගෙන කටයුතු කරපු නිසා තමයි එයා ඒ තත්ත්වයට පත් වුණේ. අනික ඕනිකක් ඇඳගත්තා. මේ කුණු කය සරසගෙන ලොකු කරගෙන මේක උජාරුවට පෙන්වන්න යන්නේ මුට්ටකම මොඩකම මිසක් වෙන මොකක්ද මට ඕනි ලැජ්ජ තියෙන වාසයන් වැහිඳයි ඒ වගේම හීත උෂ්ණ දුරු කරගන්නයි මැසි මදුරු කරදර දුරු කරගන්නයි මේකට අවශ්‍ය කරන ඇඳුමකි මට ඕනි මේක ඉතින් අර ගඳ ගැහුවේ නැහැ අනික් මිනිස්සු කරදර යන්නේ ගඳ ගහනවනේ ඕක හොදාගන්න එකක් අඳගන්න හොදේ ගන්න මට ඒක හොතරම ඇති මට ඒ මිනිසුන්ගේ ලොකුකම් ඕනේ මට ඒව හරියක් නැද්ද කියලා පේනවා දැන් මෙන්න මෙහෙම දහම් නුවණින් වැළුණාට පස්සේ එයාගේ ඇඳුම චාම් වෙනවා හැබැයි ගඳ ගහන්නෙත් නැහැ එයා දන්න ප්‍රයෝජනිත කාන්දි දොන මේක හොදා ගන්න තව එකක් තියෙනවා. ගඳ ගහ අඳින හොදෙන්ද හොදා ගන්න ඕනේ. දැන් ඒ ටිකක් තියෙනවා. ඉතින් එයා ළඟ අපිරිසිදු බවකුත් නැහැ. ඒ වගේම චාම් බවක් තියෙනවා. අකම්පිත භාවයක් තියෙනවා. නිවිමත් සැනසීමක් එතන තියෙනවා. දැන් මෙන්න මේ වගේ අපේ ජීවිතය මොකද මේ කාලේ වෙනර මේ සමාජ සම්ප්‍රදායන් අනුව අපි පුරුදු වෙලා තියෙන මහා තරංකාරී ලෝකෙ ඒකටම බැහැලා ඒකෙම වැජමින්. ඒකෙන් මෙගොඩ වෙන්න බැරි තරමට මේක දුෂ්‍ය වෙලා තියෙනවා. නමුත් අපි අද උපක්‍රමශීලීව වහින්න ඕනේ හරිමකට එනකොට හැකි තරම් දුරට ඒ විප්ලවයෙන් අහක් වෙන්න. අහක් වෙලා ජාම්බවටපත් වුණාම අපිටම සැනසුම තේරෙනවා. මේ මූලික සැනසුම. අන්න මධ්‍යම දහම් යථාර්ථවත දැනගෙන ඉවරලා නිවනට උපනිශ්‍ර වෙන ගෝචර වෙන හැටි දැනගෙන පරිහරණය කිරීම. අන්න නිවනට සාර්ථකයි. මධ්‍යම දහම් පරිහරණය කිරීම. අවශ්‍යතාවයට පරිහරණය කරන. නිවනට සත්‍රාය වෙනවා. දැන් ඒ මගේ නිවන ගෝචර කරන්න අවශ්‍ය පසුතලය හදනවා. මුලාවෙන් තොර කරන්න පසුතලයක් හදලා දෙනවා. ආ සාර්ථක සාර්ථක සප්පාය ඒ වගේම ගෝචර අසමෝහ කියන මේ හතරින්ම විත්තවන මධ්‍යම පරිසරය හදාගෙන පරිහරණය කරනවා ගැළපෙන විදිය. දැන් මගේ කාලයේ අත්‍යවශ්‍යතාවයේදී රාගක්ෂය කරන්න, දේශක්ෂය කරන්න, මෝහක්ෂය කරන්න ඉවත් නිවන. මෙන්න මේ tikai තුන් ලෝ සත්‍යයෙන් අභිවාගිය බෞද්ධයෙක් වෙන්න බුද්ධ ශ්‍රාවකයෙක් වෙන්න මට අත්‍යවශ්‍ය වටිනාම දේ ප්‍රණීතම දේ. ඒ සඳහා යම්මගක් වැඩි යුතුද මම ඒක සෑදවල් දෙකේ සී කරන ලැබෙන අවස්ථාව. දැන් අවස්ථාව ලැබිලා තියෙන්නේ 175ක් වැඩක් නැතිව කැවිලා ගිහින්. කාලයේ 175ක් විදර්ශනා වඩන්න ධර්මානුකූලව අවශ්‍ය ගන්න ඉතුරු වුණා. හැබැයි එයාගේ ගෙදරට ගිහින් බලපුවාම ඉඳ ගන්න මට්ටමට පුරු ටිකක් තියෙනවා. ගිහින් බලපුවාම කන්න මට්ටමට උනහඩිය ගේ ඇති කුසියක් තියෙනවා. මහලුගේ වලවලුත් නැහැ. ඇඳුම් පැළඳුම් කියලා අමුතු දේවල් ලෝකේ ආරවට්ටන ඇඳුම් පැළඳුනුත් නැහැ. වත්තේ මල් ගස් බලපුවාම බරු ගහක් මිදි ගහක් එදෙන තියෙන්නේ. අර වැඩක් නැති ලස්සන කරපුවත් නැහැ. අන්තිර බලනකොට එයාගේ වත වටේ ගිහින් බලපුවාම සුමානයක් අන්න එළවලු ඔක්කොම හැදිලා මොකද? මල් ගහ හිටවන එක නෙමෙයි යකලා තියෙන්නේ ඒ එළවලු ගහ හිටවලා. පෝ සාත්තු කරන එකෙන් එළවලු ගහට සාත්තු කරලා. එයාට ලස්සනේ වැඩක් නැහැ. ලස්සන වෙලා හිටන් ඉන්න එයාට ඕනකමක් නැහැ. ඒ જાතිය පුතත්ජන් ලෝකේ අදහස එයාගේ. ඉතින් මේ වෙන මහන්සිය මෙතන බරු ගහ හිටවලා මහන්සිය වුණා නම් මිරිස් ගහ හිටවලා මහන්සිය වුණා නම් ඒකෙන් අපිට ප්‍රයෝජනවත්. ඉතින් අපි ආදි වැරණන්ගේ වත්වටේ තිබුණේ ඔයගේ එළවලු මල් ගස් තිබුණේ මොකද අද තියෙන්නේ කටුක ජීවිතේට කටු ගස්ම පුරවාගෙන අලුත් මල් జాති වන මොනවද කියලා කටු නැති මල් జాතියක් ඔයතර තියනද බලන්න පතෝක් జాති පොඩි జాති ලොකු జాති ගෙනහල්ලා ගියා ළඟ හිටවලා ඔක්කොම කටු වලවල් මේ බෝවෙන් ඉලා ආරාමයක් නේ ඔක්කොම කටු කෝස කටු ඔක්කොම කටුගත් ಜಾති තමයි ගේ වටේම තියෙන්නේ. පරිසරයෙන් අපිට එන්නේ මොනවාද? පරිසරයට අපෙන් ගිය එක තමයි අපිට ආවහ ප්‍රතිචාර දෙන්නේ. කටුගහෙන් එන ප්‍රතිචාරේ කටුක ප්‍රතිචාරය. අපි දන්නේ නැතුවට හැම වෙලෙම අපිට එන විශ්වයෙන් එන බාහිරින් එන ප්‍රතිචාරේ කටුක විදිහට හැදෙනවා කටුක දේ තුලින්. නමුත් අපි ඔබ දකින්නේ ඒ වගේම ප්‍රතිචාර වට විශ්වයේ වටවිටාව අසාර දේවල් වලින් නම් පිළිලා තියෙන්නේ. හරයක් නැති ඵලයන්ගෙන් නම් ඒක හැදිලා තියෙන්නේ. හරයක් නැති ඵලයේ තමයි අපිට ප්‍රතිචාර වශයෙන් එන්නේ. ඵලය හරයක් නැහැ. ලස්සන කරලා තිනවා ගිනි ඵල වලින් ප්‍රයෝජනයක්. ලස්සන ජීවිතයක් හදා ගන්නවා ඇතුලේ කිසිම හරවත් ප්‍රතිඵලයක් නැහැ. අන්න පරිසරය අපිට බලපාන නැහැ. දැන් මේ හැම දෙයක්ම පැරණි බෞද්ධය දැනගෙන හිටපු නිසා ඒ කාලේ තිබුණේ වැඩක් නැති දේවල්. ඔය කැලේ තිබිච්ච ගස් జాතියම හද ගෙදරගෙන හිටවලා තියෙනවා. වල් කැලෑමයි ගෙවල් වල තියෙන්නේ. ඔයලා බැලුවොත් දියසෙවෙල් තියෙන තැන් වල බැඳෙන පාසිය බැඳෙන තැන් වල හදෙන ගස් ටිකයි. වල් කැලෑ වල තියෙන කරුගස ආදී වන්නාව හරයක් නැති ගස් ටිකයි. කිසිම ඵලයක් දරන්නේ නැති ලස්සන කරපු ගස් ටිකයි. ওই జాතිය ටික තමයි අපි ගිය වටේ තියෙන්නේ. ඉතින් අපි දැන් තියෙන පෘථග්ජන අදහසට ගෝචර වෙච්ච වටිනා ඒවා. දැන් නව නිර්මාණය කියලා ආවොත් ඉන්නේ ওই જાතිය එකක්. වෙන කිසිම හරයක් හැටියක් නැහැ. මොකද පුතත්ජන නව නිර්මාණ පුතත්ජන ගතියේ මිත්‍යා ඥානයෙන් දෙන මිත්‍යා විමුක්තියකට හේතු කරන ඵලයක් හදා දෙන දෙයක්. ඒවෙන් තමයි සැනසෙන්නේ. දැන් ඒ නිසා ඒක දැනගන්න බෞද්ධින් ආර්යයන් වෙනකොට ආර්ය ඥානීට අනුකූල වන්නා වූදීන් ඒව වර කරගන්න ඕනේ. එතකොට ඒකේ ඵලයක් දරන හරයක් ඇති දේවල්මයි එකතු වෙන්නේ. අර සාමාන්‍ය ජීවිතය ගත මධ්‍යම දහම් ගත කරන්ද. ඒ ජීවිතයේ හැම පැත්තෙම පහසුවක් දෙන දේවල්. එතන මේ ඇසුර කරන අනික් බාල පරම්පරාව හැදිනේ තේ જાතිය. මහා මීහරක යන්නේ කොයි පැත්තටද? පැටව යන්නේ මේ පැත්තට කියලා ඒ වගේ. ගෙදර ඉන්න නායකයෝ යම් පැත්තකද යන්නේ? දරුවෝ යන්නේ මේ පැත්තට. තථා වේකයි. මේ ඔය ක්‍රමෙට ගන්න ඕනේ. ඉතින් එතන මේක ඇත්ත වශයෙන්ම බුදුරණන් හතේ දේශනා කරපු ධර්මයට නෝ ආර්ථිකේ නිකම් කොට නැගිලා. ජීවන විදව නිකම් බහැලන්නේ. දැන් බුදුරණන් හතේ තවත් දින්ද වැඩ ක්‍රමයක් ජීවත් වෙන්න මිනිසුන් ආර්ථිකය. නෑ බුදුබණන් ඔය කටයුතු කරපළා ආර්ථිකේ කොට නැගිනා. ඇතිවව හම්බ වෙනවා. භවෝග සුඛයක් හම්බ වෙනවා. වැඩක් නැති අතර භව ණය වෙන්න උනේ නැහැ. ඉතින් වරදක නැහැ. ජීවිතේ යහවත් නම් අනවද්‍යයි. සුඛ හතරම තියෙනවා. අති සුඛ, භෝග සුඛ, අනන සුඛ, අනවද්‍ය සුඛ ඔක්කොම තියෙනවා. ඉතින් මේක අපි මේ අහපු ප්‍රශ්නේ උත්තරය මේ ණය ගැන අහපු එක. ඒකත් මෙතනම ගැලපෙන එක. ණය වෙන ක්‍රම තියෙනවා. අපි එකෙන් දන්නේ මේ ලෞකිකත්වයේ තුල මේ ලෞකික සීමා මට්ටමකට ඇතුළු අදහස තුල. මේ මුදලකින් කාට හරි ණය වෙන එකක් තිබුණොත් ඕක තමයි මේ ණය කියලා ගන්නෙ. මං කාටවත් ණය නෑ කියනවා කාටවත් හල්ලි දෙන්න දෙන්නම් කාගේවත් ණය තරන්න දෙන්නම් මුදල් එහෙම. නමුත් අපි කාට හරි බැන්නොත් බැනුම් අහන්න ණයක් හදාගෙ. අපි ණයකාරයෙක් වෙලා. ලෝකෙන් අපිට බැනුම් වෙන්න හේතුවක් හදාගෙ. කාට හරි හිංගියක් කළොත් අපි ණයකාරයෙක් වෙලා. හිංගි ලබන්න ණයකාරයෙක් වෙලා. අපි කොච්චර බෑග්ගවත් හරියන්නේ නැහැ කවෙන් හරි හිංගියෙන් ඉඳ විපාකයක් එනවා. ඒවා අපි ලෝකෙට ණය වෙච්ච මොන විදිහකින් හෝ ලෝකයට අවැඩක් අසාධාරණයක් කළොත් ඒ જાතියෙන් ණයයි. එන බෞද්ධයෙක් විචාම දැනගන්නවා කෙලින්ම. මම කිසිවෙකුට අවැඩක් අසාධාරණයක් කරන්නේ නැහැ. මගෙන් උනා වූ යම් අවැඩක් අසාධාරණයක් ඇද්ද මම අද කරගත්තේ මේ සිත සාන්තිය මේ කරගත්ත පුණ්‍ය ආශිර්වාදේ ඒ ඇයිට පුණ්‍ය අනුමෝදනා කරනවා පිළිපෙත් පිළිරෝනවා. මං මේ වෙච්ච ණය ගෙවනවා. මතු අවැඩක් අසාධාරණයක් කිරීමෙන් ණය වෙන්නේ. එන අනුන්ට අවැඩක් අසාධාරණයක් නොකරන තත්ත්වයට ගත්තාම ඒකෙන් 100ට 1000ට විතර එකක් විතරයි සල්ලි කීයක් හරි ගන්න දෙන්නේ නැති එක. ඒකත් අසාධාරණ. අර ගොඩේමයි තියෙන්නේ. හැබැයි අර ණය වෙන ඉවෙන් බලපුවාම 1000න් එකක් විතරයි සල්ලි වලින් ණය වෙලා හිටන ණය නොදෙන එක. තව නම් මාසේ 99ක් තියෙනවා ණය වෙනවා දන්නේ නැති. තමන්ට වැඩ කරගන්න පුළුවන්කම තියේදී තමන් අනුන්ගේ වැඩ ගන්න බොරු කම්මැලිකමට ඉනවනවා. එයාත් අනුන්ගේ වැඩ ගන්න ණය වෙච්ච කෙනෙක්. එයාට අනන සුඛයක් නැහැ. මම ණය නැහැ කියන වචනේ කියන්න බෑ. අපේ භික්ෂුන් වහන්සේලා පෙන්ලා තිනවා මම මෙතෙක් කාලයක් තුල එක්තරා භික්ෂුන් මම පැවිදි වෙලා දැන් කවුද අපේ මේ බක්කුලත්තර ගිරහා බක්කුලහාමුදුරුව දේශනා කරනවා. මම පැවිදි වෙලා දින 7යි ණයට කෑවේ කිය. ඊට පස්සේ මම ණය නිදහසට සාමයේ පරිභෝගීට වැස්සා. මොකද අරිහත් ත්වයටපත් වී එයා ගන්න ආහාරය නම් තරගෙන වික්ෂුණ හන්සේ නමක් වෙලා. ඒකෙන් කිව්ව වැඩේ නොකර වෙන වැඩ කළොත් අර දායකයාට ණයකාරී. එන සම්පූර්ණ අභ්‍යන්තර ණයෙන් නිදහස් වෙන්නේ අරිහත් වේ. මොකද ඊට පස්සේ කිසිම ආකාරයෙන් රාග වැඩ, දේශ වැඩ, මෝහ වැඩ අන්තු මාත්‍රයක්වත් උන්වහන්සේගෙන් ලෝකයට වෙන්නේ නැති නිසා ගත ආහාරයට ණය නැති කෙනෙක් වෙනවා. සම්පූර්ණ ණය නිදහස්. සාය පරිභෝගේ. එහෙනම් මෙතෙන්දී අපිට තියෙන අපි යමක් අරගෙන කෙනෙක්ගේ ගත ආධාරයෙන් අවැඩ කරගත්තොත් අපි ඒවත් ණය. නම් මේ තුළින් මහා ණයෙන් නිදහස් වෙන හතර අපාගත වීමට හේතුකාරක වෙන ණයෙන් නිදහස් වීම සෝවාන් වීමෙන් සිද්ධ වෙනවා. එයා ලෝකේ ඒ જાතිය නයි ඊට පස්සේ වෙන්නේ. ඒ විච ණයට අසාධාරණ හතර අපාගත කරන්න හේතු වෙන මට මේකක් නම් ඒ මට්ටමේ ණයෙන් නිදහස්. කාම ලෝකයේ කාම දුක් විඳීමට සැරිසරන මට්ටමට වැටෙන ණයෙන් නිදහස් වෙන අනාගාමී වුණා. අරිහත්ත්වයට පත් වෙනාම තුන් ලෝකයේම සතර පැවැත්මයි තිබෙන ණයෙන් නිදහස්. ඒකිනුත් නිදහස් වෙනවා. එන අනන සුඛය කියන එක ඔය සෝතාපන්න ඵලයේදී ලබන්නා වූ සතර පායේ නිදහස් වීමට හේතු වෙන ණය නැති ස්වභාවයේ ඉඳලා අපි දිනු කරගන්න ඕනේ. අනේතර අනන සුඛයක් පාද ණය නැති සුඛය ලබන්න පුළුවන් එතනද? ණය නැති සම්පූර්ණ සුඛය ලබන්නේ අරිහතුන් වහන්සේ. නමුත් අපි අනන සුඛය කියන එකද අද පින්නන්නේ එහෙම නෙවෙයි. අනුන්ගේ මොනව හරි අරගෙන සල්ලි අරගෙන ඒක දෙන්නේ නැතුව ඉන්නවනම් ණය වෙලා ඉන්නවනම් ඒකෙන් නිදහස් වීම අනන සුඛය ණය නැති සුඛය කියන එක. ඒක ලෞකික අදහසක්.